විජිත බේරුගඩ මන්ත්‍රීතුමා ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමේනි, ඉතා වැදගත් සමාජයේ අවධානය යොමු යුතු කාරණයක් පිළිබඳව ගරු මනිගණෝෂන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වතු ප්‍රජාව පිළිබඳව අවධානය යොමු කරලා ඔවුන්ගේ කාලයක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්න වගේම ඔවුන්ගේ අවශ්‍යතාවයන් සමාජ ආර්ථික ගැටලු පිළිබඳව අවධාරණය කිරීමක් කළා. අපි දන්නවා අපේ රට ශ්‍රී ලංකාව ලෝකයට අරගෙන යන්න ශ්‍රී ලංකාවේ නම ලෝකේ ප්‍රතිෂ්ඨිත කරන්නට හේතුණු ප්‍රධාන කාරණයක් තමයි සිලෝන් ටී නැත්නම් ලංකා ටී. අපි දන්නා වර්තමානයේ වෙනකොට කෙන්‍යාව ඒ වගේම ඉන්දියාව වගේ රටවල් අද තරඟකාරීව ටැන්සානියා වගේ රටවල් ශ්‍රී ලංකාවත් එක්ක තේ නිෂ්පාදනය සඳහා තරඟ කර. එතකොට අපේ රටට ලොකු අභිමානයක් ගෙන අපේ රට ලෝකෙට ගෙනිච්ච මේ තේ නිෂ්පාදනය ශ්‍රී ලංකා තේ කියන නම මම හිතන අපේ රටට ලොකු අභිමානයක්. අපි දන්නවා විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් උනේ සම්ප්‍රදායික අපනයන කර්මාන්තය තුළ තේපොල් රබර්. එතකොට එදා තේ විදිහට ලෝකේ රටවල්වලට අපේ තේ නිෂ්පාදනය යවනකොට ඒ වෙනුවෙන් අපිට විදේශ විනිමය ලැබෙනකොට ඒ සඳහා අපේ ආර්ථික ඉපීම්වල පිටුපස්සේ හිටියේ මේ වතු ප්‍රජාව. මේ වතු ප්‍රජාව ලංකාවට ඇවිල්ලා අවුරුදු 200ක් පමණ වෙනවා. මේ අවුරුදු 200ක් පමණ මේ රටේ ජාතික ආර්ථිකයට දායකුන් මේ රටේ ආර්ථික සංවර්ධනයට දායකුන් විදේශ විනිමය මේ රටට උපයා ගැනීමට දායක වුණු ඉතා වටිනා ප්‍රජාවක් තමයි මේ දමිල වතු ජනතාව. ඉතින් මේ අය අවුරුදු 200ක් පිරීම නිමිත්තෙන් ගිය අවුරුද්දේ පාද චාරිකාවකුත් සංවිධානය කළා තිබුණා. ඒ සංවිධානය කළා තිබුණේ මුලින්ම ලංකාවට ආවේ තලෙයිමන්නාරම. තලෙයිමන්නාරම ඉඳලා මාතලේ දක්වා වුණ තමන්ගේ ඉපරිණ මාර්ගය සිහිපත් කරමින් ඒ අවුරුදු 200ක ආව ගමන පිළිබඳව ඒ වගේම මේ තුලින් කාලයක් තිස්සේ ඔවුන් කරපු ඉල්ලීම් පිළිබඳව සමාජ අවධානය යොමු කිරීම සඳහා පාද චාරිකාවක් සංවිධානය කළා තිබුණා 22 අවුරුද්දේ ජූලි 28 වෙනිදා ඉඳලා අගෝස්තු 12 වෙනිදා දක්වා. ඒක සංවිධානය කළා තිබුණේ මාම්බු මිගු මලයාහ මක්කලි සාමූහික. ඒ සාමූහික තුලින් ඒ අය බොහොම අහිංසක ඒ වගේම සාධාරණ ඉල්ලීම් ගණනාවක් ඉල්ලීම් 11ක් පමණ මේ අය ඉදිරිපත් කරලා තිබුණා මේ සමාජය. එතකොට සියවස් දෙකක සිට ජීවිතයේ දුක් ගැහැටත් එක්ක තමන්ගේ දරු පරම්පරාව ජීවත් කරමින් මේ රටේ අනාගතයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු පිරිස. ඉතින් මේ පිළිබඳව අපි දැක්කා මේ මනෝ ගණේෂන් ගරු මන්ත්‍රීතුමා කාරණා පැහැදිලි කරා පැහැදිලිව. ඒ වගේම රමේෂ් පතිරණ මැතිතුමා ඇතුළු අපේ මැති ඇමතිතුමල්ලා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. ඉතින් අපි මේ උඩ රට වතු ප්‍රජාව ඒ වගේම මැදි රට වතු ප්‍රජාව සහ පහත රට වතු ප්‍රජාව කියලා මේ ප්‍රජාවන් කාණ්ඩ කීපයකට බෙදුවත් මේගොල්ලෝ මූණ දෙන සමාජ ආර්ථික අවශ්‍යතාවයන් සහ සමාජ ආර්ථික ගැටලු එක හා සමානයි සුළු වශයෙන් වෙනස්කමක් තිබුණා. විශේෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කේ මානියෝජනය කරන දිස්ත්‍රික්කෙත් වතු ප්‍රජාව විශාල වශයෙන් නැති වුණත් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ වගේම වතු ගණනාවක් තියෙනවා විශේෂයෙන්ම රබර් වගාව සඳහා යොමු වෙලා තියෙන අපේ කුමාරදොල වත්ත සහ වයිකුඹුර වත්ත. ඒ වගේම බිබිල ප්‍රදේශයේ බිබිල වතු ආය දෙහිගල වතු ආය නම් තේ වතු. ඒ වගේම තේ වතු සම්බන්ධයෙන් දේ වතුර මීන කඳුර වගේ ප්‍රදේශවල තේ වගාවත් ක්‍රියාත්මකන ඒ ආශ්‍රිතව වතු ප්‍රජාවත් ජීවත් වෙනවා. ඉතින් මේ අය දිහා බැලුවමත් අපිට පේනවා සමස්තයක් විදියට සාමාන්‍ය ජනතාව ගෙවන ජන ජීවිතයත් එක්ක බැලුවම ඉතා අඩු මට්ටමක ජීවන තත්ත්වයක් තමයි යෑගේ තියෙන්නේ. අපි දන්නවා අපේ රටේ ව්‍යවස්ථාවෙන්ම සාතික් කළා තියෙනවා සියලු පුරවැසියන්ට සමානාත්මතාවයෙන් සලකන. සියලු පිරවශයන්ට සමාවස්ථා සැලසෙන්නට. ඒක මූලික අවශ්‍යතාවෙන් ඉෂ්ට කර ගැනීම වගේම අධ්‍යාපනයේ සෞඛ්‍ය සමාජ සුපසාදන මේ වගේ සමාන අවස්ථා හැමෝටම හම් වෙන්නට ඕන. හැබැයි එහෙම තිබුණට අපේ රටේ යම් යම් විෂමතාවයන් මේ ඉතිහාසයේ පුරාම තිබිලා තියෙනවා. ඉතින් ඒවා නිවැරදි කරගන්නට ඕන ඒ මනුෂ්‍ය ප්‍රජාවට සමානාත්මතාවයෙන් සලකනවා. මම දකිනවා ප්‍රශ්න ගණනාවක් ඒ වගේම සමාජ ආර්ථික ගැටලු ගණනාවක් මේ වතු ආශ්‍රිත ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මූලික අවශ්‍යතා විදිහට පානීය ජල අවශ්‍යතාවය කියන එක බරපතල විදිහට තියෙනවා. එතකොට මේ පානීය ජල පහසුකම් නැති වුණොත් මෙයාගේ සෞඛ්‍යයට බලපානවා. ඒ වගේම මෙයාගේ ජීවන පැවැත්ම සඳහා මේක බලපෑම් සිද්ධ කරනවා. අනිත් පැත්තේ නිවාස අලුත් වැඩියා. දැන් පේලි නිවාස. එහෙම නැත්නම් ලයින් කාමර කියලා කියන. ඒ නිවාසයකට ගියාම අපි දකිනවා සමහර වෙලාවට අපිත් ඒ ජනතාවත් එක්ක බද්ධ වෙලා කටයුතු කරන අවස්ථා තියෙනවා. ඒ අයගේ විශේෂ අවස්ථාවල ගියාම අපි දකිනවා එකම ගොඩේ එකම නිවස ඇතුලේ පවුල් දෙක තුනක් ඉන්න. සංඛ්‍යාවත් විශාලයි. එතකොට මේ අයට ඒ නිවාස පේලි අවුරුදු ගණනාවකින් සමහර ඒවා තියෙන අලුත් වැඩියා කරලා නැහැ. වරින් වර විවිධ රජයන් නිවාස යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක වුණත් ඒවා ප්‍රමාණාත්මකව නැහැ. එතකොට දැන් මේ තියෙන නිවාසවල තත්ත්වේ ගුණාත්මක තත්ත්වේ නැහැ. ඒ වගේම සනීපාරසක පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ වගේම කුඩා දරුවෝ අනාගතය නිර්මාණය කරගන්න ඉන්න කුඩා දරුවන්ගේ මූලික නිදහස් අවකාශය තුළ ඒ අයට අවශ්‍ය සමාජ අත්දැකීම් ලබා ගැනීමට තියෙන අවකාශයන් බොහොම සීමිතයි. ඉතින් මේවා පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඕන. ඉතින් අපි මේවා නිතර කතා කළත් මේවා ක්‍රියාත්මක වන ස්වරූපයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඉතින් ඒකම මාර්ග ප්‍රතිසංස්කරණය බැලුවම කලින් වතු සමාගම් මාර්ග ප්‍රතිසංස්කරණය යම් ආකාරයෙන් කළත් මේ වෙනකොට ඒකත් අතහැරලා දාලා තියෙනවා. ඒ වතුවල සෝදා පාලුව වැඩි වෙලා තියෙනවා. ඒතකොට මේවා නිසරු ඉඩම් බවට පත් වෙලා තියෙනවා. මේ වගේ උපරිම ඵලදායීතාවයකින් ප්‍රයෝජනෙට ගන්න බැරි වෙලා තියෙනවා. උගක් වෙලාවට ඒ සමාගම් කරන්නේ තමන්ගේ ලාභය උපරිම කරගන්න. ඒ ලාභය උපරිම කරගැනීමේදී ඒ වතු නැවත සකස් කරලා ඒ ඵලදායක වෙන විදිහට සකස් කරන්නේ නැහැ. ඒ වගේම ඒ වතු හිමියන්ගේ ආර්ථික ශක්තිය වැඩි කරන ශ්‍රමය අලෙවි කරන මේ ජනතාවගේ ප්‍රජාවගේ සුබ සාධනය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. විශේෂයෙන්ම සෞඛ්‍ය පහසුකම් පෝෂණ පහසුකම් ලබා දීම පිළිබඳ එම වැඩපිළිවෙලක් නෑ. අපි දන්නවා සමහර වතුවල සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක වුණත් ඒ හැමෝටම නැති අවස්ථා තියෙනවා. මොකද ගෘහමූලිකය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. නිවාසික පවුල් තුන හතරක් තිබුණත් එක ගෘහමූලිකයයි ලියාපදිංචි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අනෙක් පැත්තෙන් සමාජ
සුබසාධනය
අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව තියෙනවා හුඟක් අඩුයි. අනිත් පැත්තේ අධ්‍යාපනය. අපි දන්නවා මේ අධ්‍යාපනය සම්බන්ධව විශේෂ අවධානයක් වතු කරේ ජනතාව වෙනුවෙන් යොමු කරන්න ඕනේ. දැන් වතු පාසල් තියෙනවා. වතු පාසල්වල ගුරුවරු අඩුයි. ඒතර ගුරුවරු අඩු වෙන්න හේතුවක් තමයි ඒ වතු පාසල්වල දරුවන් ඉගෙනගෙන ප්‍රාථමික ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කරලා ඒක උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරලා රැකියා අවස්ථාවක ලබා ගැනීමට තියෙන සුදුසුකම් නිර්මාණය වෙනවා අඩුයි. එතකොට මේ වතු ප්‍රජාවට අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය සම්පත්දායකින් ගුරුවරුන් සොයා ගැනීම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක දිගු කාලීනව තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේවා කඩිනමින් විසඳා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒකම මම විශේෂයෙන් මතක් කරන්නට මේක වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට විතරක් නෙමෙයි වතු වැටිතල පහසුකම් අමාත්‍යාංශේ අධ්‍යාපන අමාත්‍යාංශේ සෞඛ්‍ය අමාත්‍යාංශේ මේ වගේ සියලුම අමාත්‍යාංශවල ඒකාබද්ධ ප්‍රවේශයකින් වතු ප්‍රජාවගේ ජන ජීවිතය ගොඩනගන්නට ඒ වගේ අයගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න ඒ වගේම ඒ සමාජ ආර්ථික අවශ්‍යතාවයන් ඉෂ්ට කරලා දෙන්න කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. අපි දන්නවා පළාත් සභාවල වෙනම අමාත්‍යාංශ තිබුණා වතු වැටිතල පහසුකම් අමාත්‍යාංශ. ඒ වගේම වතු අධ්‍යාපනය සම්බන්ධෙත් වෙනම අමාත්‍යවරු හිටියා වතු කරේ. නමුත් ඒ කොහොම තිබුණත් තාම වතු ප්‍රජාව සඳහා අවශ්‍ය අධ්‍යාපන පහසුකම් සහ වෙනත් වැටිතල පහසුකම් අනෙකුත් ජනකොටස් වලට සාපේක්ෂව සමාන මට්ටමකට ඇවිල්ලා නැහැ. ඉතින් අපි දන්නවා අනිකුත් සමාජ කොටස් වලත් යම් යම් ගැටලු ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ වතු ප්‍රජාව පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීම වැදගත්. ඉතින් අතිගරු ජනාධිපතිතුමාගෙත් ඉති ආණ්ඩුවේ ඒ වගේම වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඇතුළු මේකට සම්බන්ධ වෙන සියලුම අමාත්‍යාංශවල විශේෂ අවධානය යොමු වෙන්න ඕනේ. ඒ වගේ විපක්ෂ නායකතුමා ඒ වගේ
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා
අදහස් ගණනාවක් දැක්කා. ඒ වගේ සාධනීය අදහස් ආණ්ඩුවක් විවේචනය කිරීම විවේචනය කරන්න පුළුවන්. හැබැයි හැම ආණ්ඩුවක්ම බලේ හිටියා. හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් යම් යම් වැඩ කොටස් කළා. හැබැයි නොකරපු වැඩ කොටසකුත් තියෙනවා. අපි ඒවා පිළිබඳ විවේචනය කරනවට වඩා මේ මේ අයගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර දීම සඳහා සියලු දෙනා සාමූහිකව කටයුතු කිරීම ඉතා වැදගත් කියන යෝජනාව කරමින් මගේ කතාව නිම කරා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 7ක කාලයක් තියෙනවා.
කළු මූලාසනරුද මන්ත්‍රීතුමියනි, අද අපි මේ විවාදයට ලක් කරන්නේ, සාකච්ඡාවට බඳුන් කරන්නේ සාමාන්‍යයෙන් එදිනදා තියෙන තත්ත්වයක් තුළ කරන විවාදයක් නෙවෙයි. මේක අපේ රටේ ආර්ථිකයට මහා ශක්තියක් දුන්නු, අපේ රටේ ඉතාම අඩු පහසුකම් අඩු දුෂ්කරතා මැද්දේ සමහර වෙලාවට ඇත්තම කියනවා නම් මානව හිමිකමක් වෙච්ච තමන්ගේ නමට ලිපියක් තමාගේ ගෙදරට ගෙන්න ගන්නවත් තියෙන අයිතිවාසිකමක් නැති පිරිසක් පිළිඳව කතා කරන වෙලාවේ මම හිතනවා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ උදවිය මීට වඩා මේ ප්‍රජාව ගැන හිතලා, මේ ප්‍රශ්නය ගැන හිතලා සහභාගි වෙලා අඩුතරමේ සහභාගි වීම සහයෝගය දුන්නා නම් අඩු ගන්න යහපත් සංඥාවක් යනවා ඒ වතු ප්‍රජාවට, දැන්වත් මුන් අහන්නවත් වෙනවා කියලා. දැන් අදත් වෙන පණිවිඩය මොකද්ද? අපි කැබිනට් එකේ අපි අහන්නවත් වෙන්නේ නැහැ. ඉතින් ආයතන පණිවිඩය මොකද්ද මේ ප්‍රජාවට? ආයතන ප්‍රජාව තමයි මේගොල්ලෝ ආපහු අර සාමාන්‍ය පුරවැසියන්ට තියෙන සියලු පහසුකම් නැති හරි සැලකිනවා. මේ ප්‍රජාවට තියෙන මේ ප්‍රශ්න කතා කරනවා. අපි හොයන්න ඕනේ ප්‍රශ්න නැත්තේ කොතනද කියලා. අධ්‍යාපනයේ ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, ජල ප්‍රශ්නය, වැසිකිළියක් නැහැ වැසිකිළි ප්‍රශ්නය, ජීවත් වීමේ ප්‍රශ්නය, ඒ සියල්ල තියෙනවා එතන. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ අපි ප්‍රශ්න ඔක්කොටම අත දානවට වඩා අද උදේ මම දැක්ක මනෝගණිත මන්ත්‍රීතුමා යෝජනා ඉදිරිපත් කිරීමේදී කිව්වා වැඩියෙන්ම අවධානය යොමු යුතු ප්‍රශ්නේ වෙච්ච අධ්‍යාපන ප්‍රශ්නය. අද මේ රටේ ගරු සභාපතිතුමනි, සමියනිය, වතුකරේ ජන දරුවන්ට උගන්වන්න ගුරුවරු නැහැ. ගුරුවරු නැති නිසා සමහර අවස්ථාවලදී ඒකට ප්‍රියමක් හැටියට ගුරුවරයෙක්ට තියෙන ඕන අවම සුසුකම අඩු කරලා ගුරුවරුපත් කරා. එතකොට ඒ අය ප්‍රොඩියුස් කරන ළමයි ආපහු ඉගෙන ගත්ත ළමයි නෙවෙයි. මේක බලගතු ප්‍රශ්නයක්. ඒ නිසා මේ අපිට තියෙන අයිතිය, දරුවන්ට තියෙන අයිතිය ඒ අයට නැද්ද? ගමේ දරුවාට තියෙන අයිතිය ඒ අයට නැද්ද? ගමේ ඉස්කෝලේ පහු කරගෙන මේ දරුවා යන්නේ වත්තේ ඉස්කෝලේට, ගමේ පන්සලේ උත්සවයට වත්තේ කවඩිකාරයා එනවා, කෝවිලේ උත්සවයට වත්තේ සංස්කෘතික කණ්ඩායම වත්තයි ගමයි එකට ජීවත් වෙන්නේ අපි. එකට ක්‍රිකට් ගහනවා අපි, එකට මැච් ගහනවා අපි. මුත්තය මුල්ලිදරන් කියන ලෝක ප්‍රසිද්ධ ඒ ක්‍රීඩකයා බිහුනේ කොහෙන්ද? මේ ප්‍රජාවෙන්. මුත්තය මුල්ලිදරන් ක්‍රිකට් ගන්නකොට හුරේ හුරේ මුල්ලි කියනවා. වත්තට ගියාම ලයිට් නැහැ, වතුර නැහැ. මුත්තය විකට 800 ගත්තම ශ්‍රී ලංකන් කියන කොඩිය උස්සනවා. හැබැයි එළියට ආපුවම දෙබල හින්ද පැත්තකට දානවා. හේින්ද ගරු සභාපතිතුමනි, මේක නවත්තන්න ඕනේ. දැන් අපි ලොකුම ප්‍රශ්නේ තියෙන වත්තේ වතුකරේ ජනතාවයි පර්චස් ගාණක් තමන් ජීවත් වෙත කොටස ඉන්නවයි තමන්ට අයිතියර දෙන්න කියලා. ඒකට බෑ කියනවා. හැබැයි අපි ඌව විශ්වවිද්‍යාලය පටන් ගන්නකොට රජය අනපනත් පාවිච්චි කරලා පවරගත විශ්වවිද්‍යාලයට ප්‍රධාන ජල යෝජනාවක් පවර ගන්නවා ආණ්ඩුවෙන්. ආණ්ඩුවට පුළුවන් නම් එහෙම පවර ගන්න. ඇයි ආණ්ඩුවට බැරි? මේ ජාතික ප්‍රශ්නයක්. මේකට මුල් තැන දීලා ඒ පනත් වලින් මේ වතුකර ජනතාව විරන්ට පාන ඒ අයිතිය දෙන්නේ. එයා ඉන්නේ ඉඩමයි අයිතිය විතරයි. අපිට ඉඩමක අයිතියක් දෙන්න බැරි නම් මේ මිනිස්සුන්ට මේ අවුරුදු 200ක් අපේ රටට ඇවිල්ලා අපි පුංචි කාලේ අපි ඉගෙන ගන්න, අපි පුංචි කාලේ ඇඟලුම් නැහැ, රෙමිටන්සස් නැහැ, ලංකාවට වැඩියෙන් විදේශ මිනිස්සු තේ රබර් පොල්. මේ තේවතු වල විශේෂයෙන්ම මේ ජීවත් වෙන මේ ජනතාව දෙයනේ වැඩ කරේ වහල්ලු වගේ. තමා අදත්ය අදත් සභාපතිතුමියනි මුලසනේ ඉන්න මේ වත්තේ කම්කරුවරට ලියුමක් යන්නේ ඇටම් පිට සෙකන්ඩ් ඩිවිෂන් ඔෆිස් එකට ගිහලා ලියුම ගන්න ඕනේ. ඒතර සමාජලාට ඉන්ටර්විව් එකට දිනේ පහ වෙලා, සමාජලාට අවශ්‍ය කරන කාරණේ දිනේ පහ වෙලා. අද මේ 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 කම්කරුවන්ගේ EPF ETF ප්‍රතිලාභ කපනකොට මුළු පාර්ලිමේන්තුවම එනවා, ඇමති මණ්ඩලය වෙනවා. අනේ ඒ මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන අහන්න ප්‍රශ්න අහන්න කැබිනට් මණ්ඩලේ කවුරුත් නැහැ. අපි මොකද දෙන පණිවිඩය මිනිසුන්ට? නෑ, අපි දැන් මේ පාර හරි අපි එකතු වෙලා හොනේ. මොකද මේ දෙන පණිවිඩය? ජනාධිපතිතුමා කියනවා ඔක්කොම එකතු වෙන්න.
ගරු මන්ත්‍රීතුමා, තව විනාඩි 2යි.
පක්ෂ එකතු වෙන්න. හැබැයි එතුමාගේ කැබිනට් මණ්ඩලය මේ වතු ප්‍රජාවගේ ප්‍රශ්නයට ඇහුම්කන් දෙන පිළිතුරු ඕනේ නෑ. විසඳුම එපා. ඇහුම්කන් දෙන්නත් ඒ මිනිස්සු සන්තෝෂ වෙනවා. අන්න අපේ ප්‍රශ්නයට ඇහුම්කන් දෙන්න කට්ටිය ඇවිල්ලා කියලා. දේශකරු සභාපතිතුමියනි, ඉතිහාසයේ පුරාම මේ මිනිස්සු පාවිච්චි වුණා. සමහර තැන්වලදී සමහර වතුකරේ නායකයින් මේ අයව ඡන්දවලට ඔක්ෂන් කරා පමණයි. මට මතකයි වරක් ඒසිය සමීප විදේශ ප්‍රතිමතුමා පාර්ලිමේන්තුවේ කිව්වා වතුකරේ වන්ඩර්මෑන් සුපර්මෑන් තොන්ඩර්මෑන් කියලා. ඒකේ සෞම්‍ය මූර්ති තොන්ඩර්මෑන් නැතුමා ගැන. එතුමන් පස්සේ ආපු අනිත් තොන්ඩර්මෑන්ලත් සුපර්මෑන්ල උනිත් නැහැ, වන්ඩර්මෑන්ල උනිත් නැහැ. අද මේ විවාදයට හුඟකන් දෙන්න කැබිනට් මණ්ඩලයේ ඉන්න එකම වතුපජා නියෝජනය කරන තොන්ඩර්මෑන් නැතුමාවත් නැහැ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මේ රටේ අපි සියලු දෙනාම ජාතීන් අතර මිත්‍රත්වයෙන් කතා කරනවා. අද උදේ විද්‍ර වික්‍රමනායක මහත්තයා අපේ ආදිවාසී ජනතාව ගැන ඒ පිළිබඳව කතා කර ආදිවාසී දිනේ ඊයේ කියලා. එතුම ඒක කියලා වතුකරේ ප්‍රජාව කියන දේ අහන්න හිටියේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ අපි සියලු දෙනාම බයකදී බලන්න ඕනේ අනුකම්පාවෙන් නෙමෙයි. අපි කතා කරනකොට ඇහෙන එක අනුකම්පාවක. අපි ඒක ඒගොල්ලෝ නිකන් අපි ඒගොල්ලෝ අපේ යාට නෑ. ඒගොල්ලෝ අයිතිය. Yes, they don't want sympathy. They want justice. මොකද හේතුව ඒ අය justice වලට fight කරා නම් උතුරේ දෙමළ තරුණයන් තමගේ අසාධාරණ ෆයිට් කරා වගේ. එහෙනම් මේ රට තව තාම ගිනි ගන්නවා. ඒ ඒ ඒ පුද්ගලෝ එහෙම කරේ නැහැ. එයාට ඒ අයට උතුරේ තරුණයන්ට වඩා ප්‍රශ්න තිබුණා. හැබැයි උතුරේ තරුණයෝගේ ආයුධ අතර ගත්තේ නැහැ. ඒ ආයුධ අතර ගත්තේ නැහැ කියන කාරණයම ප්‍රමාණවත් නේද අපිට ඒ අය ගැන වැඩි අවධානය යොමු කරන්න? අනුකම්පාවෙන් නෙමෙයි, නමුත් අපේ රටේ ඒගොල්ලෝ සමාන ප්‍රවේශය නිසා. ඒ නිසා අවුරුදු 200ක් තිස්සේ ආපු මිනිස්සුන්ට අපි අද කරන්න ඕනේ
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
හන්දියක් හන්දියක් ගන්න උපහාර දක්වන්නේ. අර කූඩල්ල කන තේදළු ගොඩේ ගිහිල්ලා රොටි හදාගෙන ගිහිල්ලා ඒ වෙන මහන්සිය. ඒ නිසා සභාපතිතුමියනි, අවසන් කරන්න මම වතු කරේ ඉන්න කාන්තාව ගැන. ඔබතුමිය විශාල හඬක් නගන කෙනෙක්. මේ රටේ කාන්තාව පිළිබඳව වතු කරේ ඉන්න කාන්තාව අපේ ගම්මානවල ඉන්න කාන්තාවට හපන් ජීවිත ගත කරන්න. ඒ මහා දුක්ඛිත ජීවිතයක්. ඒ මහා දුකින ජීවිතය ඇතුලේ එතුමිය එක පැත්තකින් දරිද්‍රතාවයට හවු වෙලා, ඊළඟට වතු කරේ යන මද්රවි හොදොර තමයි පුතා හවු වෙලා, ස්වාමි පුරුෂයා කසිපුවලට බැයි වෙලා, අධ්‍යාපනයේ බිඳ වැටිලා. ඒ නිසා මේ ක්ෂේත්‍රය ගැන කතා කරන වෙලාවේ ඒ අයට අනුකම්පාවක් බලන්නේ නැතුව එයාගේ අයිතියක් සැලකලා ඒ අයගේ ප්‍රශ්න විසඳුමක් දුන්නේ නැත්නම් වැඩි ඈතක නැහැ. ඒ අය තමන්ගේ ප්‍රශ්නය විසඳුම් හොයාගෙන වෙන තැනකට යන. ඔබ ස්තුතියි.
ඔබ ස්තුති ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අද දවසේ ඉදිරිපත් කරපු ඉතාම වැදගත් යෝජනාවක් මනෝගණේෂ ඇමතිතුමත්, රාධාකෘෂ්ණා හිටපු අමාත්‍යතුමත් ස්ථිර කරපු යෝජනාවට සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කරන්නට මේ විවාදයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටු වෙනවා. මේ විවාදය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් ප්‍රථම අමාත්‍යංශයේ පැත්තෙන් වැදගත් නිවේදන කීපයක් ලබලා දීම මගේ යුතුකමක් විදිහට මම කල්පනා කරනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් දෙපළක් පසුගියදා ගුවන් අනතුරකට ලක් වුණා. මේ පිළිබඳව රජයක් විදිහට, ආරක්ෂක අමාත්‍යංශයේ විදිහට අපි ඉතාම කනගාටුවට පත් වෙනවා. ඒ වගේම ඒ පෞල්වල සමාජිකයන්ට අපේ ශෝකය රජයේ පැත්තෙනුත් අමාත්‍යංශයේ පැත්තෙනුත් ප්‍රකාශ කර සිටිනෝ. ඒ අනුතුරු සිදුවීමත් සමගම නොයෙකුත් මාධ්‍ය හරහා ගුවන් යානයේ සම්බන්ධයෙන් විවිධ මත අදහස් පළ වුණා. පාර්ලිමේන්තුවෙත් ජ්‍යෙෂ්ඨ විපක්ෂ මන්ත්‍රීවරයෙක් අදහස් පළ කරා, වැරදි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරා. මෙම ගුවන් යානයේ නිෂ්පාදිත වසර සම්බන්ධයෙන් කරුණු අනවබෝධයෙන් මාධ්‍ය වලින් කරනු ප්‍රචාරණයට ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකතුමා ප්‍රකාශයක් නිකුත් කළා. නමුත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරපු නිසා අපි කල්පනා කරා මගෙත් යුතුකමක් වගකීමක් වෙනවා මෙම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම. මේ සිදුවීමත් සමගම ගුවන් හමුදාපතිතුමා යාමාශල් උදේනි රාජපක්ෂ මහතා එම ස්ථානයට ගියා. ඒ ස්ථානයේ අධීක්ෂණයෙන් පස්සේ එතුමා කමිටුවක් පත් කරා මෙම ගුවන් අනතුරට හේතු කරුණු කාරණා මොනවද කියලා ඉදිරි සති කීපය තුළදී ඒ කමිටුවට අදාළව අපිට තොරතුරු දැනගන්න පුළුවන්. කෙසේ වෙතත් PT6 ගුවන් යානය සම්බන්ධයෙන් මෙම ගුවන් යානය කෞතුක වස්තුවක් කියලා මේ කටුගෙයි තියෙන්න ඕනි කියලා ප්‍රකාශයක් කරලා තිබුණා. ඒක සම්පූර්ණ වැරදි අසත්‍යයි. මෙම ගුවන් යානයේ මිලදී අරගෙන තියෙන 2018 මෙම ගුවන් යානයේ නිෂ්පාදක වර්ෂරයක් 2018 කියන එක මම මේ වෙලාවේ බොහොම වගකීමෙන් ආරක්ෂක අමාත්‍යංශයේ වෙනුවෙන් මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. ඒ වගේම ඊයේ දිනේදී තවත් වැරදි ප්‍රකාශයක් වුණා මේ ආරෝපලාත් සම්බන්ධයෙන්, ජල පිරිසුදු ඒකක සම්බන්ධයෙන්, ඒවා නඩත්තු කිරීම සම්බන්ධයෙන්, නාවික හමුදාව සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. ඒකත් නිවැරදි කරන්න ඕනේ. නාවික හමුදාවේ රාජකාරී යටතේ ආරෝපලාන් නඩත්තු කිරීම ඔවුන්ගේ රාජකාරියට අයත් වෙන්නේ නැහැ. නමුත් සමාජ සුබසාධන කාර්යයක් විදිහට වැදගත්කමක් දීලා 2000ක පමණ නිලධාරීන් එම කටයුත්තට අනුයුක්ත කරලා තිබෙනවා. දැනට නාවික හමුදාවේ බට පිරිසෙන් සාමාන්‍යයෙන් 7% ප්‍රමාණ ප්‍රමාණයක් අපි ඔවුන්ගේ නියමිත රාජකාරියෙන් බැහැර කරලා අපි මෙම කටයුත්තට යොදවලා තිබෙනවා. සාමාන්‍යයෙන් එක පිරිසිදු පිරිපහදු මධ්‍යස්ථානකින් ලීටර් 10000ක් පමණ ජලය ලබලා දෙනවා. දැනට ලංකාව ඇතුලේ මෙම මධ්‍යස්ථාන 970ක් තිබෙනවා. අපි කියන්නේ නාවික හමුදාවට නිශ්චිත කාර්යක් තියෙනවා. ඔවුන් ඒ කාරණාවට යොදවන්න ඕනේ. දැනටමත් වසම් වශයෙන් ඒ කරුණු ඒ ගාමීය ප්‍රශ්න විසඳන්න ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, කෘෂි නිලධාරී, සමුද්ධි නිලධාරී ආදී වශයෙන් 70000ක පමණක් පමණ රාජ්‍ය සේවය යොදවලා තිබෙනවා. ඊට අමතරව තවත් 2000ක් මෙම පිරිපහදු ක්‍රියා කරන්න අපිට යොදවන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා නාවික හමුදාව ක්‍රමානුකූලව ග්‍රාමීය තරුණයෙක් තරුණියක් සංවිධාන දැනුවත් කරලා ඒ ඇයට ඒ පුහුණුව ලබලා දීලා මෙම කටයුත්තෙන් නිදහස් වෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි නඩත්තු කටයුතු ඉදිරියටත් නාවික හමුදාව විසින් ඉදිරියටත් කරන බව මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. අපි මෙන්න මේ සම්බන්ධයෙන් මතක් කරනවා. ඒ වගේම අද දවසේ මෙම විවාදයට සම්බන්ධ වෙද්දී විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මධ්‍යම පළාතේ පළාත් සභාව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු වශයෙන් නුවරඑළිය ඒ වගේම වතුකරේ ජනතාවත් එක්ක අපිට කිට්ටුවෙන් වැඩ කරන්න ලැබුණා. දිගම්බරම් හිටපු අමාත්‍යතුමා, රාධාකෘෂ්ණ අමාත්‍යතුමා, වේලු කුමාර් මන්ත්‍රීතුමා, ඒ වගේම උදේකුමාර් මන්ත්‍රීතුමා, අපේ රාමේශ්වරන් මන්ත්‍රීතුමා ඇතුළු පිරිස අපි එකට වැඩ කරා කාලයක්. මේ කාලය තුළ මේ වතුකරේ ජනතාවගේ ප්‍රශ්න හඳුනගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න අපිට හැකියාව ලැබුණා. මේ ප්‍රශ්නේ පටන් ගත්තු විදිය පිළිබඳව අවබෝධය මට ලබලා දුන්නේ රාධාකෘෂ්ණ ඇමතිතුමාගේ පුතා රාජරාම් මන්ත්‍රීතුමා, මගේ මිත්‍රයා පළාත් සභාවේ හිටපු මන්ත්‍රීතුමා. එතුමා කරපු කතාවකින් තමයි මමත් අවබෝධ කරගත්තේ මේ ප්‍රශ්නේ තියෙන දිග පළල ගැඹුර. අපි මේ වතුකරේ ද්‍රවිඩ ජනතාව 1823 මීට වසර 200කට කලින් දකුණු ඉන්දියාවේදී, ඒ වෙලාවේ බ්‍රිතාන්‍ය යටත් විජිතයේ හිටපු තැරව්කරුව ගිහිල්ලා මේ දකුණු ඉන්දියාවේ ඉන්න ජනතාවට බොරු පොරොන්දු දුන්නා, සීන මාලිගා මැහුවා. දකුණු ඉන්දියාවේ තිබුණු සමාන දේශපාලන ආර්ථික ගැටලු වලට විසඳුම මේ ප්‍රදේශයට එන එක කියලා. ඒක නිසා ඒ පිරිස තලේ මන්නාරමට ඇවිල්ලා තලේ මන්නාරමේ ඉඳලා කැලෑව මැදින් මාතලේට එනකන් ආවේ පයින්. තලේ මන්නාරම ඉඳලා අද වෙනකොටත් තලේ මන්නාරම ඉඳලා මාතලේට එන්න අඩුම පෑ 6ක් යනවා. කැලේ මැදින් මෙම ජනතාව අරගෙන එද්දී ඒ ඉන්දියාවෙන් ආපු පිරිසෙන් 150කට වැඩි පිරිසක් සත්තු කාලා, ලෙඩ හැදිලා, වසංගත හැදිලා මිය ගියා. මේ රටේ වෙච්ච බරපතල ඛේදවාචකයක් තමයි බ්‍රිතාන්‍ය යටත් විජිතයේ සමයේ මේ බ්‍රිතාන්‍ය රජය විසින් ඒ කරපු අපරාධය. අපි ඒක මතක් කරන්න ඕනේ. ඊට පස්සේ මාතලේට ඇවිල්ලා පත්තිනි දේවාලයේ ඉස්සරහා තමයි මේ ජනතාව නුවරඑළියට, රත්තොටට, බදුල්ලට, හැටන් වලට මේ ආදී වශයෙන් බෙදලා වෙන් කරේ. මේ අය වත්තට ගියාම වත්තේ දුන්නේ අශ්වගාලේ තමයි නවතින්න දුන්නේ. දැන් ඔය ලයිම කියන්නේ අශ්වගාල. තිබිච්ච අශ්වගාලේ මේ ජනතාව පදිංචි කරලා එතකොට හිටපු අශ්වයොන්ට අලුත් අශ්වගාල හැදුවා. ඒකත් අලුත් එක දුන්නේ අශ්වයොන්ට. තිබිච්ච පැරණි කඩාගෙන වැටිච්ච අශ්වගාල තමයි මේ අහිංසක දුප්පත් අසරණ ජනතාවට දුන්නේ. මේ අතීතයේ අපි තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. මම හිතන්නේ අපි අතරත් මේ ඉතිහාසයේ පිළිබඳව අවබෝධයක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒක නිසා අපි මේ කාරණාව සම්බන්ධයෙන් සංවේදීව බලන්න ඕනේ. මම දැක්ක මේ යෝජනා අතර විවිධ යෝජනා එනවා. හැබැයි මේ ප්‍රශ්نين අපිට මේ පිරිස ගලව ගන්න තියෙන්නේ මම හිතන විදිහට, මට තේරෙන විදිහට, දැනෙන විදිහට අධ්‍යාපනයේ තුලින්මයි. කඳුකරේ මේ වතු ආශ්‍රිත තරුණ තරුණියන්ට අපිට අධ්‍යාපනය ලැබලා දීලා මේ අය මේ ඉන්න තත්වෙන් ගොඩ ගන්න, එළියට ගන්න අපිට හැකියාව ලැබෙයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. හැබැයි මේකට කෙටි ෂෝට්කට්, කෙටි මාර්ග නැහැ. මේක අපි ප්‍රතිපත්තියක් විදිහට කටයුතු කරන්න ඕනේ. දීර්ඝකාලීන වැඩපිළිවෙලක් විදිහට තමයි අපිට මේ කටයුත්ත කරන්න වෙන්නේ. ඒ සඳහා අපිට
ගරු අමාත්‍යතුමා විනාඩි 2යි.
මේ සඳහා අපිට වෙහෙසක්, මහන්සියක්, කැපවීමක්, උනන්දුවක් අපිට දක්වන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ ප්‍රශ්නේ අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් පමණයි අපිට මේ ජනතාව මේ ඉන්න තත්වෙන් ගොඩ ගන්න හැකියාව ලැබෙන්නේ කියන එක මම විශ්වාස කරනවා. මේකෙදි මම දකිනවා සුවිශේෂීත්වයක්. ආණ්ඩුව, විපක්ෂයේ වම දකුණ ඔක්කොම මේකෙදි එක තැනකට එන බව අපිට පේනවා. ඒක අපි ලැබපු හොඳ අවස්ථාවක්. මම විශ්වාස කරනවා අපේ රජය, ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රජය. අපි මේ වෙලාවේ අපිට තිබුණා ලොකු බරපතල ප්‍රශ්න කීපයකින් රට මුදව ගන්න. අපේ අවධානය ඉස්සෙල්ලාම යොමු වුණේ ආර්ථික ප්‍රශ්නේ විසඳ ගන්න. අපිට අවස්ථාව ලැබෙනවා සංකීර්ණ ගැටලු කීපයක් විසඳ ගන්න. අපි මේ කාලය, මේ අවස්ථාව අපි උපයෝගී කරගමුයි කියලා යෝජනා කරනවා. වතුකරේ වසර 200ක් තිස්සේ පැවතෙන ප්‍රශ්නේ. තව එකක් අපි අවබෝධ කරගන්න ඕනේ, මේ පිරිස, අපේ පිරිස, අපේ රටේ ජනයා හොඳ සිංහල බෞද්ධයෙක් කියන්නේ හොඳ මානව හිතවාදියෙක්. බෞද්ධාගමේ සතා සිව්පාවට ගහකොළට පවා ගරු කරන්න, ආදරය කරන්න, හිස නමන්න උගන්වන ධර්මයක්. හොඳ බෞද්ධයෙක් නම්, හොඳ බෞද්ධ සමාජයක් නම්, හොඳ බෞද්ධ රටකට අපිට සිද්ධ වෙනවා මේ ජනතාවගේ ප්‍රශ්න සංවේදීව මේ ප්‍රශ්නවලට සමන් දෙන්නත්, ඒ ප්‍රශ්නවලට අදාළ පිළිතුරු සපයන්නත් අපිට සිද්ධ වෙන බව මතක් කරනවා. ඒ වගේම මේ යෝජනාව ගෙනාපු අපේ මනෝ ගණේෂන් මන්ත්‍රීතුමාටත්, මම කාලයක් වැඩ කරපු, මමත් පළාත් සභාවේදී අමාත්‍ය ධූරයක් දරපු රාධාකෘෂ්ණන් මන්ත්‍රීතුමාටත් අපේ ස්තුතිය ගෞරවය රජයේ පාර්ශ්වය වෙනුවෙන් පුද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ලක්ෂ්මන් කිරියද මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, මම වැඩි වෙලා ගන්නෙ නෑ. මොකද දෙපැත්තෙන්ම කතිකයන් අපේ වතු ප්‍රජාව ගැන කතා කෙරුවා. ඉතින් මම නැවත ඒ සම්බන්ධයෙන් පුරපුරා කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් එක කාරණාවක් ගැන, ඒක තමයි මේ අර්ථසාධක අරමුදල, වතු කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල. මේ රජයේ ජාත්‍යන්තර මුල්ල අරමුදල සමග ඇති කරගත් එකගතාවය මත අර්ථසාධක අරමුදල ප්‍රතිවිගත කිරීමේදී දීර්ඝකාලීන වශයෙන් මේ වටිනාකම 100% කට අඩු වෙනවා. +30%. ඉතින් මේක බරපතල අපරාධයක්. මොකද මේ වතුකම් කරුවන් සෑහෙන කාලයක් දුක් විඳලා ඒ හම්බ කරගත් මුදල වතුකම් කරුවන් විතරක් නෙමෙයි මුළු රටේම අර්ථසාධක අරමුදලට මුදල් ලබා දෙන අය දීර්ඝකාලීන වශයෙන් 100% අඩු වෙනවා. දැන් අරුම පුදුම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් රජයේ මුලින්ම සැලැස්ම හැදුවේ, මම ඊයේත් කිව්වා, මේ අර්ථසාධක අරමුදල ගරු මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර මුල් අරමුදල සමග ඇති කරගත්ත ගිවිසුම, ඒ වගේම ණය ප්‍රතිවිගත කිරීමේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට ගෙන්න අවස්ථාවක් නැහැ. දැන් නෝ නීඩ් ටු බ්‍රිග් ඉට් ටු පාර්ලිමේන්ට්. ඇයි රජයේ පාර්ලිමේන්තුවට මේක ගෙනාවේ? පාර්ලිමේන්තුවට මේක ගෙනාවේ පාර්ලිමේන්තුවට ගෙනහැල්ලා ඡන්දයක් අරගෙන ඊට පස්සේ මන්ත්‍රීවරයෙක්ලා වරප්‍රසාද යෝජනාවක් මතු කළා, කතානායකතුමාගේ නියෝගයක් ගන්න අධිකරණයට යන්න බෑ කියලා. ඒකයි අරමුණ. දැන් මේ විදිහට ගරු මන්ත්‍රීතුමනි, රජයට පුළුවන් ඕනම දෙයක් යම් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්නේ නැතුව, අපි හිතමු රජයට යම් කිසි වැඩක් කරන්න ඕන. හැබැයි රජයේ බයි මේකට අධිකරණයට යයි කියලා. මොකද්ද කරන්නේ? පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේනවා. ඒක සම්මත කරගන්නවා. මන්ත්‍රීවරයෙක්ලා වරප්‍රසාද ප්‍රශ්නයක් ඇති කියලා කතාබහක තුමාගේ නියෝගයක් ගන්නවා අධිකරණයට යන්න බෑ කියලා. ඒක තමයි ඊයේ කෙරුවේ. පෙරේද පළමුද. මේක පාර්ලිමේන්තුවේ ගේන්න අවස්ථාවක් නැහැ. කලින් ආණ්ඩු ගණනාවක් තිබුණා. නිදහස ලැබිච්ච දායක 16 වතාවක් ගියා. පාර්ලිමේන්තුවේ ගේනවෙන්නේ නැහැ. මේසරේ ගිනාවේ එයාට බයක් තිබ්බා. පාර්ලිමේන්තුවේ ගේන්නේ නැතුව මේක ගෙරුවා නම් අනිවාර්යයෙන්ම පුරවැසියකට යන්න පුළුවන්. ඕනෑම අධිකරණයකට. හැබැයි පාර්ලිමේන්තුවේ ගෙනැල්ලා ඡන්දයක් අරගෙන වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකල කතානායක තුමාගේ නියෝගය ගත්තා අධිකරණයට මැදිහත් වෙන්න බෑ. මේක ප්‍රයෝග ක්‍රියාවක්. ඉස් අ ෆ්‍රොඩ්. මේ පාර්ලිමේන්තුවේ කරපු විශාල ලැජ්ජාවක්. මම ආණ්ඩු පක්ෂයට අභියෝග කරනවා. පෙන්නන්න බඩේ වගන්තිය මේක පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් කියලා. දැන් අදත් අධිකරණයේ මේක සාකච්ඡා වෙනවා. රජයේ හිතාමතා කෙරුවේ. රජයේ හිතාමතා මේ ඉදිරියට රජයට පුළුවන්. රජයේ යම් කිසි අපි කියපු නීති විරෝධී නෙවෙයි. නමුත් අශිෂ්ට වැඩක් කරනකොට අනිවාර්යයෙන්ම මේ රටේ පුරවැසිය උසාවියට යනවා. ඒතර උසාවියට යන්නේක නවත්තන්න හොඳම එක තමයි පාර්ලිමේන්තුවට ගෙනැල්ලා යෝජනාවක් ඇටියට සම්මත කරලා වරප්‍රසාද ප්‍රශ්නය මතු කළා කතානායකතුමාගෙන් නියෝගයක් ගන්නවා අධිකරණයට යන්න බෑ කියලා. ඉතින් මේක ඊයේ උනේ. ඉතින් මම විශ්වාස කරනවා අපේ අධිකරණයේ විනිශ්චයකාරවරු මේක තේරුම් ගනි.
Remember you have 2 more minutes.
Yes, I finish. මේක තේරුම් ගනි. මම ඉදිරියේ අදත් තාම ඒ නඩුව තර්ක කරනවා අධිකරණේ. ඉතින් මේක බලවත් පහරක් අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍ර පාදයට. මේ විදිහට පාර්ලිමේන්තුව පාවිච්චි කළා. කතානායකතුමා පාවිච්චි කළා. මේ විදිහට රජයේ අශිෂ්ට වැඩ අධිකරණයට යන එක නවත්තන්න තමයි මේ පාර්ලිමේන්තුවට මේවා ඉදිරිපත් කළේ. ඉතින් මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නය මම කලින් කිව්වාගේ වතුකම් කරු වගේ පබරක් නෙවෙයි මුළු රටේම වතුකම් කරු කම් කරු ප්‍රජාවගේ වටිනාකම 130කින් අඩු වෙනවා. ඉතින් අවධානය යොමු කරන්න තමයි මම කතා කරන්නේ. ස්තුතියි.
භූමි ස්තුතියි. Honorable Sivane Sathure Santhirakanthan, you have 10 minutes.
ශ්‍රවික තලමංග තලමරකලේ.
ඔව් ඔව් ගර්භාන්තතුමා. ඔකේ කියන්න. කතා කර. ඔව්.
කරු ඇමැතිතුමනි, අතරම යටිනුවර තිබෙන වතු ප්‍රජාව ජීවත් වෙන ප්‍රදේශය තමයි කිරිමැටිය. ඒ කිරිමැටිය වතුයායේ මම උදාහරණයක් ගන්නේ. ඒ කිරිමැටිය වතුයායේ පාසලක් තිබෙනවා. ඒ පාසලට ඇත්තරම වත්තට අයිති නිසා පාසලේ වැට ගහගන්න බෑ. වත්තේ මහත්තයාගෙන් අවසර ගන්න ඕනේ. එතකොට කරු ඇමැතිතුමනි, මේ වගේ මහනුවර තිබෙන සෑම වතු පාසලකම අර්බුදයේ තමයි පිට්ටනියට ඉඩ පොඩ්ඩක් ගන්න. අර අපරාධේ වත්ති ඉවත්ත දාලා තිබෙන ඒ ඉඩකඩ ලබා ගන්න හැකියාවක් නැහැ. ඇයි අපිට තාම බැරි මේ වත්තේ ළමයින්ගේ පාසල රජයට පවරාගෙන? එහෙම නැත්නම් ඒ ළමයින්ට සුදුසු පරිසරයක් හදන්න වත්තෙන් ඉඩ පොඩයක් ගන්න අපිට අර සන්තකයේ ආපසු ලබා ගැනීම යන නීති සිද්ධාන්තේ පාවිච්චි කරලා වත්තෙන් කොටසක් පාසලට ගන්න බැරි සහ වැට ගහ ගන්න බැරි ඇයි කියලා මම ඔබතුමායන් අහන්නේ.
ඔබ විශ්ුති ගරු අමාත්‍යතුමා රමේෂ් පත්‍රතුමා
කරුණු දෙයක් ඔබතුමාගේ පාසල රජයට පවරා ගැනීම කාර්යය අපිට විමසලා බලන්න පුළුවන්. දෙවෙනි කාර්යය රජයට අත්පත් කර ගැනීමක් ඉදම කරන්න පුළුවන්. ඒ අත්පත් කර ගැනීමක් කරන්න ගැටලුවක් නෑ කරන්න. නමුත් නැත්තම් වැවිලි සමාගම කැමැත්තෙන් දෙන්නට ඕනේ. ඒක තමයි මෙතන තියෙන ගැටලුව. අතන උදේ ඉඳන් කතා කරන්නේ මේ අර්බුදයේ සම්බන්ධයෙන්. මොකද වතු සමාගම් වල ඉඩම් ඒගොල්ලෝ කැමැත්තෙන් දුන්නොත් තමයි ගන්න. නැත්තම් අපි අත්පත් කර ගැනීම රජයට කරන්නට ඕනේ.
ඔව්. ඔබ විශ්ුති ගරු මනෝ ගණේෂ්.
ඔබ මේ දැන් වතු වල පවතින පාසල් සම පාසල්ම රජයේ පාසල් තමයි දැන්. අනිත් එක දැන් ඉඩම් සම්බන්ධව අපේ යාපාලන ආණ්ඩු කාලේ අපි කමෙන්ට් පේපර් සම්මත කරගෙන තිනවා. වතු සමීපව තියෙන ඉඩම් අක්කර දෙකක් පවරගන්න පුළුවන්. පවරගන්න පුළුවන් දැන්. කොයාරි පාසලකට උමනාවක් තිබුණා නම් ඒ පාසලට දැන් ඒ නීති අනුකූලව ඉඩ දිනවා. ඔව් ගස කරලා දිනවා ඒක.
හරි. බොහොම ස්තුති.
ඔව්.
අපි නැවත විවාදය ආරම්භ කරමු. ගරු සිවනේ සතුරේ ශාන්තිත්‍රකන්දන් ඔබට විනාඩි 10ක කාලයක්.
නැතනම් තලවරවකලේ. ඉන්නේ
ගරු මනෝ ගණේෂන් මහතු.
ඒක නීතියනේ. ඒක නීතිය වෙලා ඉවරයි. ඒකේ පවර ගන්න පුළුවන්. ඉඩ අක්‍ර දෙකක් ඉඩ පවර ගන්න පුළුවන්. ඒක කොතරම් සබ්ස්ටා තියනනම් කරුණාකර ඩිස්ත්‍රික් ලේකම්තුමාට කියන්න.
மலையா
மக்கள் இந்த நாட்டுக்கு வந்து 200 வருடங்களை பூர்த்தியாகிற நினைவு நாளை பற்றியும் அவருடைய பிரச்சனை சம்பந்தமாகவும் பேசுவதற்கும் வாய்ப்பு கிடைத்திருக்கிறது. இதை எங்களுடைய மரியாதைக்குரிய மனோகணேசன் அவர்கள் முன்மொழிந்தது நான் மகிழ்ச்சி அடைகின்றேன். உண்மையிலே என்னுடைய நிலைப்பாடு என்னவென்றால், மலைய மக்களுடைய ஆரம்பகால கோபித்தோட்டத்துக்கான வந்த வரலாறுகளை பற்றி படித்ததும் பார்த்ததும் இங்கு பேசியதை கேட்டதும் பற்றி நாங்கள் உண்மையிலே கவலையடைவதோடு அந்த மக்களுக்கு ஏனைய மக்களுடைய பிரச்சனைகளை விட மிகவும் வித்தியாசமான மிக உணர்வுபூர்வமான முன்னின்று தீர்த்து கொடுக்க வேண்டிய பல விடயங்கள் இருக்கிறது. முக்கியமாக அவருடைய காணி பிரச்சனை என்பது இன்னமும் முடியாததன் காரணமாக பல சிரமங்களை இந்த மக்கள் தங்கி வாழ்கிறார்கள் என்பதிலே இந்த விதமான ஐயப்பாடும் கிடையாது. ஆகையால் அந்த மக்களுடைய பிரச்சனைகளை வெளியே கொண்டு வந்து பேசிக் கொண்டிருப்பதில் இந்த விதமான பயனும் கிடையாது. அதை விரைவாக தீர்த்து கொடுக்கக்கூடிய நடவடிக்கைகள் மெல்ல மெல்ல எடுபடுவதாக இடம்பெற்றுக் கொண்டிருக்கிறது. அதை விரைவுபடுத்தி முடித்துக் கொடுத்து அவர்களும் இளைஞர்கள் அடிப்படையில் அங்கீகாரத்தை கொடுத்து நல்ல ஒரு வாழ்க்கை தரத்தை உயர்த்துவதற்கு எல்லோரும் பாடுபடுவோம். அதற்கான உதவிகள் ஒத்தாசிகளையும் எங்களாலும் முடிந்தவரை உங்களுக்கு உதவி செய்வோம் என கேட்டுக்கொண்டதை அவர்களுடைய எதிர்காலம் சிறக்க வேண்டும். அவருடைய அடுத்த ஆண்டுகளிலே அவர்களை மாற்றங்களை பார்த்து நாங்கள் மகிழ்ச்சியடிக்கும் சூழலை உருவாக்கி கொடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு சபை தலைமை தலைவர் அவர்களே, நேற்றைய தினம் எங்களுடைய நாட்டின் ஜனாதிபதி அவர்கள் மிக முக்கியமான விடயங்களை பற்றி பேசியிருந்தார். அதாவது அதிகாரப்பேர் விடயத்திலே தன்னுடைய நிலைப்பாடு சம்பந்தமாகவும் அதிலும் முக்கியமாக அவர் சொன்ன விஷயம் 13வது திருத்தத்தை அரசியலமைப்பில் இருக்கிறார் போலே முழுமையாக அமலாக்கி கொடுப்போம் என்பதை அவர் உறுதியாக சொல்லியிருந்தார். அதில் பல முற்போக்கான விடயங்களை அவர் குறிப்பிட்டிருந்தார். அவருடைய தன்னுடைய அனுபவங்களோட ஒப்பிட்டும் இதை என்ன விடயங்களை மாற்றிக்கொள்ள வேண்டும், அதாவது மாகாண சபையில் இருக்கிற மாகாணிகள் மத்திய ஒருங்கிணைந்தர்கள் சம்பந்தமாகவும் அதுபோன்று மாகாணத்துக்கு முக்கியமாக வழங்கப்பட வேண்டிய விடயங்களை உடனடியாக வழங்குவது சம்பந்தமாகவும் உணர்வு ரீதியான பொலிஸ் அதிகாரம் அதே போல அவர் குறிப்பிடாவிட்டாலும் வடக்கு கிழக்கு இணைப்பு சம்பந்த விடயங்களை அவர் தவித்துவிட்டு ஏனைய விடயங்களை உடனடியாக அமலாக்க வேண்டும் என்றும் பார்லமெண்ட் ஒத்துழைக்க வேண்டும் என்று கேட்டிருந்தார். உண்மையிலே தமிழக பிரதிநிதி கட்சியின் பிரதியின் அடிப்படையிலே நாங்கள் அதை வரவேற்கிறோம். அதை விரைவாக நாங்கள் அமலாக்க வேண்டும். அதற்கான ஒத்துழைப்பில் வழங்க வேண்டும். முக்கியமாக அவருடைய பேச்சின் பின்னர் கருத்து தெரிவித்த சில கௌரவ பாராளுமன்ற உறுப்பினர் கருத்துக்களை கேட்டபொழுது வித்தியாசமான கோணத்திலும் அவர்கள் கடந்த காலங்களிலே இன்னமும் மாறாத போல ஒரு சூழ்நிலை இருந்தது. எல்லோரும் மேற்றுக்கொண்டது போல 13வது திருத்தத்தை அகற்ற முடியாதுன்னு சொன்னால் அதை ஒரு ஆக்கப்பூர்வமான அதிகார மையமாக மக்களுக்கு சேவை வழங்கக்கூடிய ஊழலற்ற அபிவிருத்தி மக்களுக்கு தேவையான அபிவிருத்திகளை செய்யக்கூடிய நிறுவனமாக மாற்ற வேண்டிய பொறுப்பில் இருக்கிற நாங்கள் அதை தவித்துவிட முடியாது. முக்கியமாக உங்களுக்கு தெரியும், அவர்கள் அச்சம் கொள்ளுகிற அல்லது முக்கியமாக சிங்கள மக்கள் மத்தியிலே ஏதோ வடகிழக்கு மக்களுக்கு அதிகாரம் வழங்கப்பட்டு அவர்கள் பிரிந்து விடுவார்கள் என்ற தோரணையை ஏற்படுத்தி அச்சம் கொள்ள வைப்பது போல பேச்சுக்களை பேசுகிறார். அதிலிருந்து தவிர்த்து சிங்கள மக்கள் நம்பிக்கை கொடுக்க வேண்டும். இது வடக்கு கிழக்கு மாகாணங்களுக்கு மாத்திரமல்ல இருக்கிற எல்லா 9 மாகாணங்களுக்குமான ஒரு அதிகார பகிர்வு. முக்கியமாக சிங்கள தலைவர்கள் புரிந்து கொள்ள வேண்டிய விஷயம் ஒன்று இருக்கிறது. இந்த 13வது சிரத்தினுடைய வரலாறை பற்றி உங்களுக்கு தெரியும், பல ஒப்பந்தங்கள் பேச்சுவார்த்தைகள் எல்லாம் தோல்வியடைந்து முக்கியமாக 50 ஆண்டு பண்டா செல்வா ஒப்பந்தம் 65 ஆண்டு டட்டு செல்வா ஒப்பந்தம் எல்லாம் கிழித்தறியப்பட்ட சூழலிலே தான் அதுக்கு பின்னர் வந்த 76 ஆண்டு வன்முறை கலாச்சாரத்தை நோக்கி இளைஞர்கள் திரும்புகிறார்கள். அந்த வன்முறை கலாச்சாரம் தனிநாட்டை தவிர வேறு வழியில்லை என்ற ஒரு மையப்புள்ளியிலே தான் இருந்தது. அந்த தமிழத்தை கேட்டு போராடிய பல போராளி குழுக்களுடைய தலைவர்கள் இங்கே பாராளுமன்ற உறுப்பினராக இருக்கிறார்கள். நானும் ஒரு விடுதலை போராளியாக இருந்து அதிலிருந்து விடுபட்டு நம்பிக்கை இழந்து தமிழக கனவை கைவிட்டு இனி சாத்தியமான விடயங்களை மாகாண சபைகளை தான் நாங்கள் பாதுகாத்துக் கொள்ள வேண்டும், இலங்கையில் ஒற்றுமையான வாழக்கூடிய சூழல் உருவாக்க வேண்டும் என்பதற்காக 2004 ஆண்டு வெளியேறு விடுதலை புலிகள் அமைப்பில் இருந்து 2008 ஆண்டு மாநிலசபையை பொறுப்பேற்று 20 வருடங்களாக இயங்காத மாநிலசபையை நாங்கள் இயக்குவதற்கு மிகப்பெரிய பாடுபட்டோம். அதில் பல பிரச்சனைகள் சிரமங்களை பற்றி நாங்கள் அறிந்திருக்கிறோம். அந்த அடிப்படையில் இந்த நீண்ட நெடிய வரலாற்றிலே நான் நினைக்கிறேன் 36 வருடங்கள் மாநிலசபை ஆரம்பிக்கப்பட்டு 14 வருடங்கள் யுத்தம் முடிந்திருக்கிறது. இந்த வன்முறை கலாச்சாரத்திலே வெற்றி பெற்று 14 ஆண்டுகள் முடிந்த பின்னரும் 2014 ஆண்டுக்கு பின்னர் படிப்படியாக மாநிலசபையில் இயங்காமலே ஆக்கப்பட்டிருக்கிறது. ஆகையால் இந்த சூழலை சிங்கள பகுதியில் இருக்கிற தலைவர்களும் வடகிழக்கில் இருக்கிற தலைவர்களும் நியாயமாக விளங்கிக் கொண்டு இந்த மாநில முறைமையின் திருத்தங்களை உடனடியாக செய்து மாநில தேர்தல் நடத்துவதற்கான ஒத்துழைப்புகளை வழங்க வேண்டும். முக்கியமாக சிங்கள மக்கள் மத்தியில் இருக்கிற இந்த பிரிவினை தவிக்கப்பட்டு ஒன்றுபட்ட நாட்டுக்குள்ளே அதிகார பகிர்வை பலப்படுத்தும் ஊடாகத்தான் ஒரு உறுதியான சமூக கட்டமைப்புகளையும் பொருளாதார கட்டமைப்புகளையும் நம்பிக்கைகளையும் பரஸ்பரம் ஏற்படுத்த முடியும். ஆனால் இங்கு பேசுகிற பலருடைய நிலைமை என்னவென்றால், இன்னமும் கடந்த காலங்களை நினைவூட்டி அச்சமூட்டி இவையெல்லாம் இடம்பெறக்கூடாது, ஒத்துழைப்பு வழங்கக்கூடாது என்கிற அடிப்படையில் பேசுகிறார்கள். நான் முதல் சொன்னது போல வன்முறை கலாச்சாரத்தை முடிவுறுத்திய எங்களுடைய மலையகுரிய மகிந்த ராஜபக்ச அவர்களும் அவருடைய தலைமையிலான கட்சி முக்கிய ஒரு பணியை செய்ய வேண்டும். அவரும் சொன்னார் 13வது மேலதிகமான அதிகாரங்களை வழங்குவோம் என்று. அவர்களுக்கு பாரிய பொறுப்பு இருக்கிறது. நாங்கள் வன்முறை கலாச்சாரத்தை முடிவுறுத்தப்படுகிற பொழுது கொடுத்த வாக்குறுதிகள் என்ன, அந்த வாக்குறுதிகளை நாங்கள் எந்த அளவுக்கு முற்போக்காக தலைமைத்துவம் தாங்கி முடித்துக் கொடுத்திருக்கிறோம். அந்த அடிப்படையில் இங்கிருக்கிற பொதுவான பிரச்சனைகளை தீர்த்து கொண்டு இப்பொழுது இருக்கிற ஜனாதிபதி அவர்களுடைய எண்ணக்கருவுக்கு செயல் வடிவம் கொடுப்பதுதான் இப்பொழுது இருக்கிற சாத்தியமான முடிவு என்று நாங்கள் நம்புகிறோம். அந்த அடிப்படையில் இந்த செயல் திட்டத்துக்கு தொடர்ந்தும் சட்ட ரீதியான பிரச்சனைகளுக்கு தீர்ப்பதற்கு நாங்கள் பாடுபட வேண்டும். முக்கியமாக மாநிலத்திற்கு வழங்கப்பட்ட அதிகாரங்களை மத்திய அரசாங்கம் எடுத்துக்கொண்டதும், அதேபோன்று நேற்றைய உரையிலே ஜனாதிபதி அவர்கள் தெளிவாக சொல்லியிருந்தார், நாங்கள் வெளியிடங்களுக்கு கொடுத்த வாக்குறுதிகள், அதேபோன்று பொதுவான ஒருங்கிணைந்த நிலையில் இருக்கிற மாற்றங்கள், அரசியலமைப்பிலே பலவீனப்பட்டிருக்கிற விடயங்களை எல்லாம் சீர் செய்வதென்று, அதால் முற்போக்காக சிந்திக்கிற தமிழ் தலைவர்களை இணைத்துக் கொண்டு உடனடியான வேலைத்திட்டமாக நம்பிக்கை தரக்கூடிய ஒரு அதிகார பகிர்வை ஜனாதிபதி செய்து கொடுப்பார் என்று சொன்னால் வரலாற்றிலே மிக முக்கியமான இடத்தை அவரும் அடைவார். அது மாத்திரமில்ல, மிக சிக்கலான காலகட்டத்திலே 87வது ஆண்டு மிகவும் பெரும் பலத்தோடு ஆட்சியில் இருந்த ஜார்ஜத்தின் அவர்களுடைய வாரிசாகவும் அவருடைய அமைச்சரவையில் ஒரு அமைச்சராகவும் இருந்தார் என்ற அடிப்படையிலும், இந்த 2002வது ஆண்டு ஏற்பட்ட பொருளாதார மாற்றங்கள், 2004வது ஆண்டு வந்த நடைபெற்ற போர்த்த ஒப்பந்தங்கள் போன்ற பல விடயங்களிலே அவர் சர்வதேசத்துக்கு கொடுத்திருக்கிற வாக்குறுதிகள், தமிழ் மக்களுக்கு கொடுத்திருக்கிற வாக்குறுதிகள் எல்லாவற்றையும் கருத்தில் கொண்டு ஒரு பொதுவான வெளிப்படையான பேச்சுவார்த்தையினோடாகவும் பரஸ்பர நம்பிக்கையோடும், அதுபோன்று இந்த கௌரவமிக்க சபையில் இருக்கிற தலைவர்கள்
ஆனரபிள் SMM முஷரஃப் will come to the chair.
எவ்வளவு நேரம் இருக்கு? நிதானமாக செயல்படுவார்களாக இருந்தால், நான் சொன்னது போல கடந்த 70-80 வருட காலங்களை மறந்து 2-3 தலைமுறைகள் பட்ட துன்ப வேதனைகளில் இருந்து எதிர்கால சந்தையினருக்கு நல்ல சுவிட்சமான ஒரு காலத்தை உருவாக்கி கொடுக்க முடியும். அது காலத்தின் தேவை. கடந்த கால வரலாறை கற்றுக்கொண்டு இப்பொழுது அதிகாரத்தில் இருக்கிற அரசியல் பெருமுகர்களும் முற்போக்கான தலைவர்களும் இதற்கு கரங்கோட்டு செயல்படுவார்களாக இருந்தால் இது நிச்சயமாக வெற்றி பெறும், வெற்றி பெற வேண்டும். இது ஒரு நல்ல சந்தர்ப்பமாக நாங்கள் அதை பயன்படுத்தி கொண்டால் மாத்திரம்தான் இந்த மக்களுக்கும் நாட்டுக்கும் நல்லவை நடக்கும் என்று நானும் நம்புகிறேன். ஆகையால் இந்த முற்போக்கான காலகட்டத்திலே ஜனாதிபதி அவர்களுடைய கரங்களை பலப்படுத்துவதற்கு முக்கியமாக சிங்கள தலைவர்கள் உதவி செய்ய வேண்டும். அதேபோன்று தமிழ் தலைவர்களாக இருக்கிற குறிப்பிட்டது போல விடுதலை போராட்டத்தில் அதை ஈழப் போராட்டத்திலே பங்கெடுத்தவர்கள் தங்களுடைய கட்சி பேதங்களுக்கு அப்பால் அல்லது பிராந்திய பேதங்களுக்கு அப்பால் தங்களுடைய கருத்துக்களை உறுதியாக வைத்து சட்டபூர்வமான நடவடிக்கைகளுக்கு பூர்ண ஒத்துழைப்பு வழங்கி நாங்கள் பட்ட துன்ப துயரங்களில் இருந்து எங்களுடைய எதிர்கால சந்ததியினை மீட்டு இலங்கை எங்களுடைய நாடு எங்களுடைய பிராந்தியத்திலே அதிகாரம் வழங்க பரவலாக்கப்பட்டிருக்கிறது. அந்த அதிகாரத்திலே சரியான தலைவர்களையும் பயிற்சிகளையும் சட்டங்களையும் உருவாக்கி சிறந்த தலைவர்களை தேசிய ரீதியாகவும் மாநில ரீதியாகவும் உருவாக்குவதற்கு அர்ப்பணிப்பு செலுத்துகிற பொழுது நிச்சயமாக இந்த நாட்டிலே இனி ஒரு சந்தேகம் கொண்ட மக்கள் கூட்டமும் பரஸ்பர சந்தேகங்களும் எழாத வண்ணமும், முக்கியமாக சிங்கள பகுதியிலே தமிழ் மக்களை பற்றி அச்சமூட்டுகிற விடயங்கள் எல்லாம் குறைத்து கொண்டு நம்பிக்கை கொடுத்து எதிர்காலத்திலே பிணக்குகளாக இருக்கிற அபிடயங்களா இருக்கிற போலீஸ் அதிகாரம் போன்ற பிரச்சனைகளுக்கு கூட முற்போக்கான முடிவுகளை எடுக்கக்கூடிய வாய்ப்புகளை உருவாக்கி கொடுக்கலாம் என்ற அடிப்படையிலே இந்த சந்தர்ப்பத்தை சரியான நோக்கத்தோடு தூய்மையான எண்ணத்தோடு தலைவர்கள் பயன்படுத்தி நல்ல நம்பிக்கையை கொடுத்து உறுதியான பலமிக்க மாகாண சேவை கட்டமைப்பை உருவாக்க வேண்டும். இல்லையே நாங்கள் தொடர்ந்தும் சர்வதேச தலையிடும் சர்வதேச தலையிட தேவை என்று குரல் கொடுத்துக் கொண்டிருப்பே ஒழிய களத்திலே ஒன்று நடக்காது. அவர்களுக்கும் வாய்ப்பளிக்க கூடாத ஒரு விடயமாக இளைஞராக நாங்கள் பேசி தீர்த்துக் கொள்ளக்கூடிய வாய்ப்பை தயவுசெய்து உருவாக்கி கொடுப்போம் என கேட்டு உரையாற்றி தந்தைக்கு நன்றி கூறி முடித்து நன்றி வணக்கம்.
நன்றி. இல்லாட்ட ஹொனரபிள் வேலுக்குமார் எம்பி, யூ ஹவ் 8 மினிட்ஸ்.
கரு உலசனே மந்திரி துமணி, அத மேரட்டே ஜீவத்தின ஜாத்தியின் அத்தர ஜாத்தியக் அட்டியட இந்திய சம்பவக்கத்தி ஜனதாவகே பிரஸ்னய கதாகரண விவாதையக்கன்னி மே விவாதே அப்பி தக்கா உதேசிட்ட வெவலிகர்மாந்த அமத்துமா கரு ரமேஷ் பத்தின அமத்துமா சிட்டியா தங்கி துமத்ன தங் அப்பிட்ட இஸ்ரா பலாகண்ட புலுவாங் ஆண்டுவ மே மலேக ஜனதாவகே பிரஸ்னய பிலிபந்தவ தின வட்டினாக்கம அவபோதிய மேத்துல பெலுவோத் இஸ்ரா பேலியே கிசிம கபினட் அமாத்திவரே கிசிம வகக்கிய யுத்து எக்க புத்திலே மே பார்லிமெண்ட் துள்ளன மேகத்தமா மே ரஜய மே மலையக ஜனதா பிலிபந்த தின வெதகத்கம வட்டினாக்கம கியனக மங் இசல்லாம மெத்தந்தி கியாண்டோனு மே பிலிவே மே மே பிலிபந்தவ லஜ்ஜா வெண்டோனே மேவனி தத்துவேகதி கதாகரண்ட வீமகன மே ரட்டே திஸ்ரிக்க தாயக் துல வது கம்கருவோ எமனத்தாங் வது பீட்டில் அத்தீனோ திஸ்திரிக்க தாயா துல சந்த காலேட்டையான மந்திரி வரும் இன்னோ கேபினட் அமைத்தி வரும் இன்னோ மேத்துல எவனட அத எக்க கேபினட் அமைத்தி வரே மித்தன்ட ஒயாகண்ட பரி தத்தையத்தமா மேத்துல தீயன்னே எகத்தமா அப்பிட லபாதியில தீயன ஜாத்திகத்திய லபாதியில தீயன்னே கேனக கனகாட்டுவேங் லஜ்ஜாயங் மே சபாவிதி கியாண்டோனி விழாவ கெட்டியிருந்த மம் கெளிம்ம மாத்ருக்காவட்ட என்னவா அப்பே ஜனதாவ அதவெனக்கொட்ட தமங்கே பவத்ம பிலிபந்தவ தமங்கே அனன்யதாவே பிலிபந்தவ விஷால பிரஸ்னையகட்ட மூணதினோம் ஏ பிரஸ்னைய தமா தமண்டம கியன ஐதி இடம் கொட்டசாக் பிலிபந்த பிரஸ்னைய தென் அப்பி கத்தாம எக்க காலேக்கதி எக்க ரஜேக்கதி லபாதின இடம தவத் காலேக்கதி நவத்த எக உதிரகன்னோம் சந்திரிகாகே காலே லபாதேன கொட்ட இகாவட்டே மஹிந்த ராஜபக்சே காலே கியனோ ஏகட ஐதியன்ன கியல ஏக ஹாய அரகன்னோ ஆய மஹிந்த ராஜபக்சே காலே லபாதேன ஏக நவதேன ஏ ஆண்டுவ ஆண்டுவ காலே நவத லபாகன்னோ மேதவ மாறுவேன் மாறுவட்ட சிதுவென்னே கியன்னே அபி மே இடம லபாதீமட்ட லபாதீம பிலிபந்த நீதிமய பிரஸ்னியத் தீனோ கியல நீதிமய பிரஸ்னியத்தியனோ கீழ மம ஆனவா அவங்கவமே தீன ஜாத்திய தீன அவங்கம இன்ன நாயக்கேன்ட அவங்கவமே இன்ன ஆண்டுவட்ட மே ஜனதாவட்ட இடம் ஐத்திய லபாதென்னட்ட ஓனேனாங் மேரட்டே மேரட்டே அவசிய நீத்திய மேரட்டத்துல அவசிய நீதி நீதிட்டு கத்தியனவா ஏ அவசியத்தாவியன அது முகத்து கியான் அப்பி திதாஸ் பாலவேதி ஏ திதாஸ் பாலவ ரஜேதி அப்பி அப்பே வத்துகரே ஜனதாவட்ட இடம் போச்சசத்தக இடம் கொட்டசாக் லபாதீல நிவசாக் தனாகன ஏ இடமே ஐத்திய லபாதீமே வெடசட்டான எவகட வெவிகல்மான் தாமத்திய லக்ஷ்மன் கிரியல் அமத்துமாகே ஏ வெடபிலிவேலைங் அப்பி ஆரம்பகரா மே ஆரம்ப கருப்பேக முகத கரே இடவச கிவா அத்த மதி அபி தாய தினவா கீழ கிவா ஏ தாய தினவா கீழ ஏ அத்த தீபு இடம் கேலிட்டுல ஏ ஏ ஏ நீதிமே ஆயிச்சு ஏமனத்தா உங்க வட்டினா வட்டினா கமனா கீழ கிவா அப்பே நாவல பிட்டி மஹிந்தானந்த மந்திரி துமா இன்னும் எதுமா கிவா மேக கொல கேள் மேகே வெடன்ன கீழ ஏ வட்டிக்கு ஆய பவர கத்தா ஏ இடம் டிக்கு ஆய லபா கத்தா ஆய அபிலபாதியில திப்ப ஏ பாராயணிட்ட வேண்ட தீன இடாட்டிக்கு அரகன ஏட்டிக்கு அரகன ஏட்டிக்க கொக்கம கெனியல அத்துட்டு தேம்ம வட்டினா இடாங் லபாதியில தீன இடாங் ஆபோ கத்தா எதுகட எக்க ரஜே எக தின எக இகாவ ரஜே இது கண்ணோ இகாவ ரஜே மகவேல ஆடு கரண்டேப்பா மகவேல ஆடு கரண்டேப்பா
மந்தமா கோஹேத
கலபட 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 ஸ்டேட்
கோஹேத அரங்
கலபட ஸ்டேட் கே அபி அர பல்லையட்ட வேண்ட ஐங்கர புத்திக்கு ஒக்கம ஆபோ கத்தா
மந்திரி
துமணி අපි කියන්නේ දැන් මේ අත දාය කරනවා කියලා කිව්වා. මේ අත දාය කරනවා කියලා ඒ අතට තීපුව අයිතිවාසිකමත් නැති වෙන තැනකට ගෙනල්ලා දැම්මා. අපි දන්නවා මේ සභාව නියෝජනය කරපු ආරුමන් තොණ්ඩමාන් මැතිතුමා NLDB එකට අයිති මාබේරි තන්නේ ජනතාවට ලබා දුන්නා පර්චස් දාය බැගින් පවුල් 100 දායකට ලබා දුන්නා. ඒක අපි හිටපු යාපාලන ආණ්ඩුව කාලෙම ඒවකට හිටපු NLDB එකට හිටපු හරිසන් ඇමතිතුමා ආපහු ඒකේ අයිතිවාසිකම් ටික ආපහු ලබා ගත්තා. එතකොට එක ආණ්ඩුවක චන්ද්‍රිකා දෙනකොට මහින්දගේ ආණ්ඩුවෙන් ගන්නවා, මහින්ද කොට රනිල්ගේ ආණ්ඩුවෙන් ගන්නවා, දැන් රනිල්ගේ දීපේක රනිල්ගේ ආණ්ඩුවෙම ගන්න තරමට තමා මේ ජනතාවගේ තත්ත්වය මේ ඉඩම් ප්‍රශ්නේ පත් වෙලා තියෙන්නේ. ඒ වුණාට රටේ පෑදිලි නීතිය තියෙනවා 1972 LRC ඇක්ට් එකේදී පෑදිලිව මේකද කියනවා රජයට පවර ගන්න ඉඩම් වල any garden surrounding staff quarters or labor lines on such land not in excess of 1/8 of an acre in extent for every family resident in such quarters or lands. පෑදිලිවම 1972 LRC ඇක්ටකේ පෑදිලිව කියලා තියෙනවා රජයට පවර ගන්න ඉඩමේ අක්කරෙන් 8න් එකක්, ඒ කියන්නේ පර්චස් 20ක ප්‍රමාණයක් වෙනකන් එතුමාලාගේ නිවසක් අදා ගන්නට ලබා දෙන්න ඕනේ. එතකොට දැන් ලබා දෙන්න මම කියන්නේ දැන් RPC එක ගැන කතා කරනවා. RPC එක අතාරිමුකෝ. දැන් ජනතා වතු සංවර්ධන මණ්ඩලය තියෙනවා. දැන් අපි ගත්තාම SLSPC එක තියෙනවා, එල්කඩුව තියෙනවා, රජයේ ආයතන. ඇයි රජයේ ආයතනයට මේ සභාවට නීතියක් ගෙනල්ලා පර්චස් අතෝ පර්චස් දායෝ පර්චස් ඉස්සෝ එට වෙනකොට ලබා දෙන්න පුළුවන් කරනවද? කරන්න කරන්නේ නැත්තේ වත්තේ ජීවත් වෙන්නේ ඒ අහිංසක දෙමළ ජනතාවින්ද තමා. කරන්නේ නැත්තේ කියන එක පැහැදිලි මෙතන. දැන් මෙතන කවුරුත් නැහැ. මේකට උත්තරයක් දෙන්න නැහැ කවුරුත්. ඒ කියන්නේ මේ කොන් කරලා දෙවෙනි තැනට දාන එක තමා කරලා තියෙන්නේ. දැන් කතා වෙනවා කුඩා තේවතු අයිතිය පිළිබඳව. අපි කියනවා කුඩා තේවතු අයිතිය කියන එක සාධාරණයි. ඒ වුණාට ඒකට ක්‍රමවේදයක් හදන්න ක්‍රමවේදය කියන්න. ඔය කන්සෙප්ට් එක කිය ඉඳලා හරියන්නේ නැ ක්‍රමවේදය. එතකොටත් කියන්නේ මේ කම්පැනි වලින් ගන්න බෑ. නීතියේ ප්‍රශ්න තියෙනවා. ඒ නීති ප්‍රශ්න කොහමද විසඳන්නේ? ඒ නීතියේ ප්‍රශ්නේ කොහමද විසඳන්නේ? කොහමද ලබා දෙන්නේ? වාල් මේ වැඩ කුලි ක්‍රමයෙන් මේ ජනතාව මුදව ගන්න ඕනේ නම් අපි කුඩා තේවතු ක්‍රමයට යන්න ඕනේ. ඒක විපක්ෂ නායකතුමා පිළිගන්නවා. ඒ වැඩසටහන විපක්ෂ නායකතුමා ඒක අරියාකාරව නීතිමය රාමුවකට ගෙනල්ලා කරන්නට ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ වගේම මේ අවස්ථාවේ මම විශේෂයෙන්ම කියන්න ඕනේ අද වෙනකොට අපේ ජනතාවගේ ඉඩම පිළිබඳව, පැවැත්ම පිළිබඳව, අනන්‍යතාවය පිළිබඳව, එතුමාලාගේ ඒ ශිෂ්ටාචාරය පිළිබඳ සියලු දේ පිළිබඳව විශාල ප්‍රශ්නයක් අද වෙනකොට මතුවලා
තියෙනවා.
අද මානවර දිස්ත්‍රික්කයේ අපි දකිනවා ඉඩම් මේ JDB ආයතනයට අයිති ඉඩම් කොටස් කර කර ලබා දීම අපි බලාගෙන යනවා. අන්තානේ බර්ඩ් පාක් කියලා ආයතනයකට අක්කර ගානක ඉඩම් ලබා දීලා තියෙනවා. ඒ ආයතනය ඉඩම ලබාගෙන තියෙන්නේ BOI ප්‍රොජෙක්ට් එකක් කියලා. ඒ ප්‍රොජෙක්ට් එකක් කියලා ලබාගෙන එතන තියෙනවා මා ජනතාව පාවිච්චි කරන ග්‍රවුන්ඩ් එක තියෙනවා. සුසාන භූමිය තියෙනවා. ඒක ඇතුලේ කෝවිලක් තියෙනවා. මේ සියලු දේම එකතු කරලා තමයි JDB එක මේ ආයතනයට විකුණලා තියෙන. මේ තියෙන ග්‍රවුන්ඩ් එක මේකට රජයේ වේදම් කරලා තියෙනවා 1,03,000. ඒ තුල ප්‍රාදේශීය සභා පාරක් තියෙනවා 1,20,000 දිනු කරපු සුසාන භූමියක් තියෙනවා. දැන් මේ JDB එකේ චාමන් JDB එකේ ආයතනයේ අය ආයතනයේ ප්‍රධානීන් ඒ වගේම රජයේ නිලධාරීන් ඔක්කොම එකතු වෙලා දැන් මොකද කියන්නේ? මේ ග්‍රවුන්ඩ් එක එතුමාට දබා දෙන්න ඕනෙලු. මේ ග්‍රවුන්ඩ් එක ග්‍රවුන්ඩ් එක විනාඩියක් අවසන් කරනවා. මේ ග්‍රවුන්ඩ් එක එතුමාට ලබා දෙන්න ඕනලු. සුසාන භූමිය ලබා දෙන්න ඕනලු. පාර ලබා දෙන්න ඕනලු. අවසන් කරනවා. පාර ලබා දෙන්න ඕනලු. මේක තමයි අපේ ජනතාවට අද වෙලා තියෙන ඉරණම කියන එක. ලැජ්ජ වෙන්න ඕනේ මානවර දිස්ත්‍රික්කයේ ඉන්න mantriවරු. ලැජ්ජ වෙන්න ඕනේ මානවර දිස්ත්‍රික්කයේ ඉන්න වතු ජනතාවගේ නායකයෝ කියා ගන්න, ඒ ඡන්ද ලබා ගන්න, මේ රජයේ ඉන්න මේ වතුකම් කරුවා නියෝජනය කරන කට්ටිය ලැජ්ජ වෙන්න ඕනේ. කාටුමාරියම්මන්
අම්මා කොත්තු එන්න කෝවිල් නොරකපට කරද. ඊළඟට හොනරබල් මහින්දානන්දල්ගමගේ you have 15 minutes.
ගරු මුලසනේ සභාපතිතුමනි
හොනරබල් ජීවන්තොන්නම
Sorry, member, just one. I was waiting here out of respect to let the member finish. Otherwise, I know he usually screams a lot. I didn't want him to scream saying I'm wasting his time. But just to give you an update, January 19th, I took over as cabinet minister. So I am sitting here for estate infrastructure. Honorable Ramesh Patirana had been here and he had answered many of his questions. I just need to give you two clarifications. First clarification being, the 10 purchase was initially in 2021. We had passed a cabinet paper to provide 10 purchase to the workers. But unfortunately, the companies, as usual, you know, they don't go ahead with the gas, much like the 1,000 rupee issue. But however, Honorable Minister Ramesh Patirana, I believe, in the starting of last month had instructed the companies to provide the 10 purchase as promised. Number one. Number two, JDB issue is something that we are also concerned about. I'm not just talking about the land and all that, but also the workers and the EPF, ETF outstanding. That's been a long-standing issue. All of us have spoken about it. Right now, what we are trying to do is we are trying to work out a mechanism with the government to see if any assets of the JDB, any assets of the plantation ministry can be utilized in order to settle this outstanding. So rather than, you know, getting worked up, you can just ask us this. These are things which have already been done. Okay? Thank you.